නිදහස් 14 වසරේ 5 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිත කාලයේම වෙහෙසෙන්නේ ජීවිතය සොයා ගෙනුමටයි. ජීවිතය සොයාගත් විට වැටහෙන්නේ ජීවිතය කියා කිසිවක් නැති බවයි. නැති දෙයක් වෙනුවෙන් ශෝක වෙන, කම්පා වෙන, සතුටු වෙන මනෝලෝකයක ජීවත් වන්නේ. දෙවියන් විසින් මිනිසා මෙව්වා නොව මිනිසා විසින් දෙවියෝ බ්‍රහ්මයෝ මැව්වා. මේ ලෝකේ මැවුම් කාර්යය වෙන කවුරුවත් නෙමේ, මම තමයි මැවුම් කාර්යය. කාලඟත් ඉන්න මමත්වය. ඒ මැවුම් කාර්යය තමයි ඔබේ හිතෙත් ලෝකෙත් තියෙන සියල්ල මවන්නේ. නැත්තම් ලෝකය හරිම ස්වභාවිකයි. ඔබේ දුක මවන්නේත්, ඔබේ සතුට මවන්නේත් මමත්වය. ඒ මමත්වයේ ගැඹුරින් හඳුනන්නේ නැති කෙනෙකුට සිතෙන්නේ ඒ අධ්‍යාත්මික ලැබෙන දේවල් වෙනත් බලවේගයක් විසින් ලබා දෙන දේවල් කියලා. නමුත් ඇත්තටම ඒක තමා තුළම සිදුවෙන දේ. තමාගේම දේ. දැන් සමහර සර්පයෝ ඉන්නවා, එයාගේ වලිගේ කොටසේ එයා රැවටෙනවා ගොදුරක් කියලා. ගොදුරක් කියලා රැවටිච්ච ඒ සර්පයා මොකද කරන්නේ? තමන්ගේ වලිගෙම ගිලනවා. ගිලලා 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 අවසානෙ දක්වාම එන උගුර ළඟට එනකම් එනවා. කඳ අවසානයේ ඇඹරිලා එනකොට තමයි තේරෙන්නේ මේ මම ගිලලා තියෙන්නේ මගේම වලිගේ කියලා. ඒ වගේ මිනිස්සුත් මොකද හිතන්නේ? මේ චින්තනය, මේ මානසික ස්වභාවය, මේ ලැබෙන දේවල්, මේ කම්පන මමම හේතු කරගෙන මගේම දේවල් නෙමෙයි, මේවා අනුන් නිසා, වෙනත් බලවේගයක් නිසා වශයෙන් ඒවා පිටතට අන් අයගේ දේවල් හැටියට පමනවනවා. දැන් ගොඩක් වෙලාවට දැන් Tamanට තරහ යනකොට ඒක පමුණුවන්නෙත් අපි අන් අයට. අන් අය නිසා තමයි මට මේ තරහ ගියේ. ඒක තමයි ලෝකේ පුතඥ භාවයේ අවිද්‍යාත්මක ස්වභාවයේ ලක්ෂණය. දැන් අපි තේරුම් කරගන්න ඕනේ මෙතන මේ සමස්ත ක්‍රියාවලියම මමංකාරය, මමත්වයේ පදනම් වෙලා තියෙන කියන එක. ඒ මමත්වයේ අඩු අය ඉන්නෝ, වැඩි අය ඉන්නෝ. මමත්වයේ වැඩි අය වැඩිපුර පීඩා විඳිනවා, දුක් විඳිනවා. මමත්වයේ අඩු අය දුක් වේදනා අඩුයි. ඒ මොනවා දැනුණත් කම්මැලි බල්ලා වගේ ඉන්නේ ගොඩක් වෙලාවට මෝහ අන්ධකාරයයි. දුකක් ලැබුණත් එකයි, සැපක් ලැබුණත් එකයි, බෑන්නත් එකයි, කැහුවත් එකයි. අබින් කාප මිනිස්සු වගේත් ඉන්න ඕනේ කට්ටිය. ඒක විශේෂ අවබෝධයක් නිසා නෙමෙයි, ඒ තමයි මෝඩ මිනිස්සු කියලා කියන්නේ ඒගොල්ලන්ට. මෝහාන්තකාරයයි කියලා කියන්නේ. ඒගොල්ලන්ට දැනෙනවා. හැබැයි ඒ දැනෙන කිසිම සංවේදීතාවයක් ඔස්සේ ක්‍රියා කරන්න තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඒකයි හේතුව. නිතරම සොයන්න තමා දෙසට හැරෙන්න. තමා දෙසට හැරෙන්න කියලා කිව්වහම තමා දෙස බලන්න කිව්වහම ඒ ඇත්ත බලන්නේ ඔන්න තමන්ගේ ඇස් දෙක දිහා. එහෙම නැත්නම් තමන්ගේ කන් දෙක නාසය දිව ශරීරී ක්‍රියාවලියක් දිහා. එහෙම නැත්නම් බලන්නේ යා තමන්ගේ සිත දිහා. ඒ තමා දෙස බැලීම නොවේ. ඒ තමාගේ සිතවිලි දෙස බැලීම. ඒ තමාගේම දෘෂ්ටි දෙස බැලීම. ඒ තමාගේම වචන දෙස ආකල්ප දෙස බැලීමක් පමණයි. තමා දෙස බැලීම කියන වචනය හරි ගැඹුරු වචනයක්. තමා රැඳී සිටින්නේ කොහිදැයි මුලින්ම හඳුනාගත යුතුයි. තමා රැඳී සිටින්නේ කොහිදැයි මුලින්ම හඳුනාගත යුතුයි. කොහෙද ඉන්නේ මේ මොහොතේ දකින්න ආරම්භ වෙන දැකීමේ ඇස. අන්න එතන ඉන්නේ තමා. මේ මොහොතේ දැකීම ආරම්භ වෙන දැකීමේ ඇස. දැන් මේ මොහොතෙත් බලබලා ඇති චිත්‍ර. කාලේ ධර්මතා බලබලා මනමන ඇති. අන්න මම ඉන්න තැන. පේන දේවල් නෙමේ බලන කෙනයි මම. අපි හිතන සමහරලාට ඇහැට ගෝචර වෙන දේයි මම කියලා. එහෙම නැහැ. ඇහැට ගෝචර වෙන දේ නෙමේ මම. ඇසයි මම. කනට ගෝචර වෙන දේ නෙමේ මම. කනයි මම. නාසයටත් දිවටත් ශරීරයටත් ගෝචර වෙන දේ නොවන මම ඒ ගෝචර කරගන්නා වස්තුවයි. ඔබ මම දෙස බලනවා කියන්නේ තමා දෙස බලනවා කියලා කියන්නේ ඒ ආරම්භක අවස්ථාව දෙස බැලීම. ඒක ඉතාම අපහසු කාර්යයක්. හරියට තේරුම් ගත්තොත් ඒක ඉතාම පහසු කාර්යයක්. මේ ලෝකේ තියෙන විවිධ කාර්යයන් අපිට ඉතාම අපහසුයි වගේ පෙනුනත් ඒව නිවැරදිව තේරුම් ගත්තහම ඒව පහසු කාර්යයක්. රජකම කියන එක කෙනෙකුට පේන්න පුළුවන් අපහසු කාර්යයක් කියලා. ඒකත් හරියට තේරුම් ගත්තහම හරි ලේසි කාර්යයක්. ඒකෙත් ඒ හැටි වැඩක් නැහැ. ඒ තේරුම් ගැනීමයි වැදගත්කම තියෙන්නේ. අර මහා බ්‍රහ්මයා ලෝකේ වටේ හොයනවා වගේ බුදුහාමුදුරුව අපිත් මහා බ්‍රහ්මයෝ වගේ මොකද හොයන්නේ? ඇහැට ග්‍රහණය වෙන නිවනක් හොයනවා. හම්බ වෙයිද? ඈතට ග්‍රහණය කරන්න පුළුවන් නිවනක් හොයනවා. හම්බ වෙයිද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඇස කියන එක මෙහි මේ ලෞකික ලෝකයේ සීමා සහිත ග්‍රාම්‍ය දෙයක්. ඒකේ හැටි ලොකු දෙයක් දකින්න බැරි, විද්‍යාවක් දකින්න බැරි දෙයක් ඒ ඇස. අඩුම තරමේ ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට එහි ගිනි පෙල්ලක් ස්වභාවය නොපෙනී ගිනි රවුමක් පේන බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අපේ ඒ දැකීමේ වේගයේ මාත්‍රයේ තිබෙන ස්වභාවය. චර වේගයක් හසු කරගන්න බැරි වෙලා යනවා. ඒකයි. එහෙමනම් මේ ඇසින් ග්‍රහණය කරන දේවල් මොනතරම් අවිද්‍යා සහගතව ග්‍රහණය කරනවද? අපිට පේන්නේ ඉර පායල බහැල යනවා කියලා. නමුත් වෙන්නේ වෙන දෙයක් නේ. ඉර එහෙම දීද්දී අපි ඒක වටේ කැරකෙනවා. පෘථුවිය කැරකෙනවා. නමුත් අපිට පේන්නේ ඉරයි පෑවුවේ ඉරයි බහැල යන්නේ. අපි කවදාවත් කියන්නේ අපි කැරකිලා ගියා කියලා. දැන් පේන විදිහේ තියෙන දුර්වලකම්. මේ ලෝකෙ බැලුවාමත් බැලුව බැලමත් පේන්නේ පැතලී වගේ. කවුරුත් පැතලී කියලා හිතාගෙන හිටිය ලෝකෙ රවුම් කියපු මිනිස්සෙවත් මරලා දැම්මා. ඒ තමයි මිනිසුන්ගේ පේන මායිමේ කෝණේ විශ්වාස හැදෙන්නේ. ඒ වගේම අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා කියන්නේ දැන් ඔබට ඔය පේන මම, මගේ, මගේ ආත්මය, මගේ දරුවෝ, මුණුපුරෝ, නෑයෝ, ඉඩම්, කඩම්, දේපල, රන් රිදී, මුතු මැණික් දිහා ඔය පේන හැම විදියෙම අර වගේ අවිද්‍යා සහගත දැක්මක් තියෙනවද නැද්ද? තියෙනවා. සම්පූර්ණ අවිද්‍යා පත්‍ය සංඛාර සකස් වෙලා තියෙන හැම දෙයක්ම අවිද්‍යාවෙන්. පුදජන හිතේ සකස් වෙච්ච හැම දෙයක්ම අවිද්‍යාව. එතකොට ආගම සකස් උනේ අවිද්‍යාවෙන්. ජාතිය සකස් උනේ අවිද්‍යාවෙන්. පුජ්‍යලත්වය සකස් උනේ අවිද්‍යාවෙන්. ඊළඟට ඉඩම කඩම රන් රිදී මුතු මැණික් මුදල් සකස් වෙලා තියෙන්නේ, අගයන් සකස් වෙලා තියෙන්නේ ඔක්කොම අවිද්‍යා පත්‍ය සංඛාරවල. ඒ කිසි දෙයක විද්‍යාව පදනම් වෙලා නැහැ. අවිද්‍යාව පදනම් වෙලාමයි සංස්කාර වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව කියන එක දුරු කරනවා නම් එයා විද්‍යාව කියන එක පහළ කර ගන්නවා. අවිද්‍යාව කියන්නේ කුමක්ද? අවිද්‍යාව කියලා කියන්නේ ඇස. අවිද්‍යාව කියන්නේ කන. අවිද්‍යාව කියන්නේ නාසය, දිව, ශරීරය, මන. අවිද්‍යාව කියන්නේ සමස්ත ලෞකික ඥානය. ඉන්ද්‍රිය ඥානය තමයි සමස්ත අවිද්‍යාව. ඒක ඇතුලේ තමයි ඔය ඔක්කොම සංකල්ප තියෙන්නේ. ඉතින් ඒ ඕකින් වැඩ ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම්, ඕක ප්‍රයෝජනවත් කියලා හිතන් ඉන්නවා නම්, ඒක නෙමෙයි වෙන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. අවසානයේ ලෞකික ඥානේ ජීවත් වෙන කෙනාට මොකද්ද ලැබෙන්නේ? අවසානයේ නිෂ්ඵලත්වය පමණයි. ඒ නිසා මේ නිෂ්ඵල වූ ඥානය මගහැර යන්න ඕන. අතහැරලා යන්න තමන්ට හැකියාව තියෙන්න ඕන. කොහොමද ඒක අතහැරලා යන්නේ? සමස්ත ඉන්ද්‍රිය උපාදානය, ඉන්ද්‍රිය බද්ධය අතහරින්න ඕන. එහි සත්‍යයක් නැත, එහි සැපයක් නැත, එහි දුකක්ම පීඩාවක්ම ඇත. සෑම සැපයක් යැයි පේන තැන දුකක් ඇත. ආදී වශයෙන් ඉන්ද්‍රිය ධර්මතා තුල ආදීනවේ දකින්න ඕන. ඉන්ද්‍රයන් තුල තිබෙන්නේ රැවටීමක්. ඉන්ද්‍රයන් තුල තියෙන්නේ රැවටීම. ඒ රැවටීම මනාව තේරුම් කරගන්න ඕන. නොරැවටෙන්නට, මම නොවන්නට ඕන. නොරැවටෙන්නට මම නොවන්නට ඕන. මම වෙමි නම් එයා ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා, මම නොවේ නම් එයා ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා නැහැ. මම පහළ වෙන තැන ලෝකයේ සියල්ල පහළ වෙනවා. මම නැති තැන ලෝකයේ සියල්ලගෙම නිදහස් වෙනවා. ඇසකන නාසයේ දිව ශරීරයේ මන කේන ඉන්ද්‍රයන් 6 ඔස්සේ තමන්ගේ ඥානය විහිදවන්නේ නැතුව තමන්ට පුළුවන්කම තියෙන්න ඕන ලෝකෝත්තර භාවයේ කෙරෙහි තමන්ගේ සිත යොදවන්න. ඉන්ද්‍රයන් වල නිරෝධය කෙරෙහි සිත යොදවන්න. අඳුර හා ආලෝකයේ ඉක්ම වූ අවේදීත ගුණයන් ඔස්සේ සිත යොදවන්න. පැය 24 කාලයේ ඉක්ම වූ අකාලික වූ පැය 24 ඔබ්බේ ඇති රැය හා දහවල ඉක්ම වූ කාලය කරා යොමු කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ තුළ ධර්මයේ තුළ යෙදෙද්දී ස්වභාව ධර්මයේ තුළින්ම සිදුවෙන අපූර්ව පරිවර්තනයක් තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඒක අදහ ගන්නවත් බැරි දෙයක්, සාමාන්‍ය විදියට අත්දකිය යුතු දෙයක්. ඒක තමයි බුදුහාමුදුරුව කල්පනා කරලා බැලුවේ මේ වෙසක් සමය මීට 2600 ගණනකට කලින් මේක මිනිස්සු තේරුම් ගනේද කියලා. ඒකට හේතුව මේ ධර්මයේ තියෙන දිසා ස්ථානය ගැන, ධර්මයේ ගැන මොනම වචනයක්වත් කියන්න බෑ. ධර්මයට යන මාවත පිළිබඳවයි යමක් කියන්න පුළුවන්, ධර්මයේ ගැන මුකුත් කියන්න බෑ. ඇයි? ධර්මයේ නිහඬයි. ධර්මය රූප නිරෝධයෙන්, ශබ්ද නිරෝධයෙන්, ගන්ධ නිරෝධයෙන්, රස නිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන්, සිතිවිලිවල නිරෝධයෙන් සහ අකාලිකත්වයෙන් යුක්තයි. ඒ නිසා ධර්මය ගැන කිසිවක්ම කියන්න බෑ. අන්න එහෙම කරුණු කාරණා වටහලා දෙද්දී එයා තේරුම් කරගන්නවා ඒ ධර්මය විශිෂ්ට ඥානෙ. අන්නේ ධර්මයයි ඔබ ධර්මානුකූලව දැකිය යුත්තේ, අවබෝධ කරගත යුත්තේ. ඒ ධර්මානුකූලව දැකීමට වෙර මහන්සිය යොදන්න. හැබැයි ඒ වෙර මහන්සිය මවත්වේ වෙර මහන්සියක් නොවිය යුතුයි. බොහෝ දෙනාට සිදුවෙන කාරණේ තමයි මේ කරුණු හරියට වටහාගෙන නැති එක තමයි අපිට ගොඩාක් ප්‍රශ්නවලදී පේන්න තියෙන කාරණේ. බොහෝ ප්‍රශ්නවලදී පේන්න තියෙන කාරණේ තමයි මේ අපි කියන වචනය හරියට සම්පින්දණය කරලා අරගෙන නැහැ. වේද මහත්තයා කසාය බෙහෙත් වර්ග 7ක් ලියනවා. පහක් කරගෙන අනිත් ඒවා හොයාගන්න අමාරුයි කියලා තඹගෙන බොනවා. එතකොට ලෙඩේ හොඳ වෙයිද? ලෙඩේ හොඳ වෙන්නේ නැහනේ. කසාය 7ක් තියෙන්නේ, ඒ 7ම ඕන. ඈ? ඈ? නිදි කුඹ මුල් හොයාගන්න අමාරුයි කියලා, පාවට්ට කොළ හොයාගන්න අමාරුයි කියලා. ඒව දාන්න නැතුව අර හොයාගත්ත පහ තඹවල බොනවා. අන්න ඒ වගේ සමහර දේවල් නිවැරදි විදියට සම්පින්දණය කරගන්න නැතුව ගන්න අර්ථ නිසා විවිධ දෝෂ තියෙනවා. දැන් අප මේ දේශනාව ආරම්භ කරද්දිම කියපු දේ තමයි තමන් දිහා බැලීම කියලා කියන්නේ සිතුවිලි දිහා බැලීම නෙමෙයි කියලා. රූප දිහා බැලීම නෙමෙයි කියලා, අතීතයේ දිහා බැලීම නෙමෙයි කියලා, අනාගතයේ දිහා බැලීම නෙමෙයි කියලා, කෙලෙස් දිහා බැලීම නෙමෙයි කියලා. ඈ මෙතන තමා කියන කෙනා දිහා බලන්න ඒ දැකීමේ ආරම්භය, ඒ දකින්නේ, ඒ මෙහෙයවන්නේ කවුද අන්න එතනයි තමා ඉන්නේ. එහෙම නැතුව තමාට ග්‍රහණය වෙන දේ තුල නෙමෙයි තමා ඉන්නේ. තමන්ගේ සිතවිලි වල නෙමෙයි තමා ඉන්නේ. ඒ සිතවිලි වල දිහා බලන කෙනා තුල තමා ඉන්නේ. අන්නේ නොතේරෙන පැත්තේ ඉන්න කෙනා දිහා බලන්න. අපි සාමාන්‍යයෙන් එහෙම දමක් දිහා බල්ල එක පාට පේන්නේ නැත්නම් එතනින් එහා ඉවත් කරගන්නවා. ඒක හොඳ නැහැ. නොතේරෙන හැමතැනම යමක් නොතිබෙනවයි කියලා කියන්න බෑ. දැන් ඇස් දෙක පියාගෙන මේ මෙහෙම උඩට අත ඔසවල මෙහෙම අත දික් කරලා බැලුවොත් ඔබේ අතේ මොකවත් වදිනවද? නෑ. වදින්නේ නැහැ. හැබැයි ඒ උඩින් මොනව හරි නැද්ද? තව ඩිංගක් උඩට ගියා මොනව හරි නැද්ද? සියලු සිවිලිම. හැබැයි ඒ සිවිලිම වැදුන්නේ නැත්තේ ඇයි? මගේ අත දිග නෑ, එච්චර උස නෑ. අන්න ඒ නිසා ඔබේ ඥානය ටිකක් උස වෙන්න ඕන. ඔබට අර මොකවත් නොපෙනෙනවයි කියන තැනම, නොතේරෙනවයි කියන තැනම පරීක්ෂණය කරන්න ඕන. එතකොට තමන් ඒ ඔස්සේ තව තව මෙහෙම මෙහෙම යා බලනවා, තව තව උඩට උඩට ගිහිල්ලා බලනවා, ඔන්න අහුවෙනවා. තේරෙනානේ? ගොඩාක් දෙනෙකුට තියෙන්නේ ඒක තමයි. අර ධර්මයේ කියන පැත්තට හැරිච්ච ගමන්ම හම් වෙන්නේ නිරෝධයක්. ඒ පැත්තේ මුකුත් නැහනේ. ඒ පැත්තේ නිවනක් ඇත්තෙත් නැහැ. අපි හිතපු ප්‍රාර්ථනා කරපු මොකක්වත් නැහනේ. ඒ නිසා ඒ පැත්ත වැඩන්නේ. ඒ පැත්තේ මුකුත් නැතුව ඇති. ඒ පැත්ත හිස් කියලා හිතනවා. ඒ පැත්ත හිස් නැහැ. ඒ පැත්ත තමයි වැදගත්ම කොටස. අපේ ඥානය පූර්ණත්වයටපත් නොවූ බැවින් අපිට ඒ දේ හසු නොවීමයි තියෙන්නේ. ඒ නිසා ඒ දිසටම හැරෙන්න. ඊළඟට සිත නිරෝධ කර කර යනවයි කියලා දෙයක් කරන්න නැහැ. සිත නිරෝධ කර කර යනවයි කියලා දෙයක් කරන්න නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නිරෝධය කියලා දෙයක් නැහැ. දැන් ඔබ නිරෝධයයි කියලා දෙයක් ඔන්න මනෝසේ මවා ගන්නවා. නිරෝධය කියන්නේ මොකද්ද කියලා හුවුත් කියයි මුකුත් නැහැ. පාඩුවේ ඉන්නෝ, නිකන් ඉන්නෝ, හිස්. ඒ එකක්වත් නිරෝධය නෙමෙයි. ඒ ඔක්කෝ සංකල්ප. ඒකක්වත් නිරෝධය නෙමෙයි. ඒ ඔක්කොම සංකල්ප. තොර මුකව නොහිත ඉන්නවයි කියන එක නෙමෙයි වැදගත්. කෙනෙක් හැටියට නොසිටිනවයි කියන එකයි වැදගත්. පුජ්‍යලයාට ක්‍රියාකාරකමක් නෙමේ, පුජ්‍යලත්වයේ නිදහස් වීමට වැඩපිළිවෙලක්. මේ අනුශාසනාවන් තුළ තිබෙන්නේ පුජ්‍යල ක්‍රියාකාරීත්වයක් නෙවෙයි, පුජ්‍යලයාගේ නිදහස් වීමට වැඩපිළිවෙලක්. මේක පඤ්ඤාවන්තස්ස අයන්දම්මෝ ඥායන්දම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයන් උදසාරය කියන දේ තේරෙන, දැනෙන දේ තේරෙන, මෙහෙයවන දේ තේරෙන, හඳුන ගන්න පුළුවන්. ඒ විදියටම එහි ක්‍රියාකාරීත්වය, එහි ස්වභාවය, එහි ලක්ෂණ, එහි හැඩය එයාට තමයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. එයාට තමයි කියන්නේ ප්‍රඥාවන්තය කියලා. ප්‍රත්‍යඥාණය දැනෙන දේ දැනෙන විදියට අඳුන ගන්න පුළුවන්. දැනෙන දෙහි යථාවාදීව දකින්න පුළුවන්. එවැනි බලයක් ඔබට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රඥාව නැති අයට කවදාහරි නිවන් දකින්න බෑ. ප්‍රඥාව තියෙන අයමයි නිවන් දකින්නේ. මොඩයන්ට නිවන් දකින්න බෑ. එහ හැබැයි ඕනම කෙනෙක් උපතේ මෝඩයි, ඥානෙ දියුණු කරගන්න ඕන. වඩා ගන්න ඕන. කවුරුත් උපති ඥානවන්ත නැහැ. හොඳින් අහන්න, හොඳින් මෙනෙහි කරන්න, හොඳින් සම්පින්නණය කරන්න. ඔබට මෙය පසක් වෙන තුරුම මම අත්හරින්නේ නැහැ කියන නොපසුබස්නා වීරයෙන්, කියන්නේ පසුබහින්නේ නැහැ මොනම හේතුවකින්වත් කියන ඉදිරියටම ඇදෙන්න ඕන. එසේ ඇදීමෙන් තමයි සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්කම තියෙන්නේ. හසු වෙන සියල්ල අතහරින්න. දැනෙන සියල්ල, සිතන සියල්ල, කරන සියල්ල, නොකරන සියල්ල අතහරින්න. බලන සියල්ල, නොබලන සියල්ල, ඇසෙන සියල්ල, නොඅසෙන සියල්ල, ප්‍රිය සියල්ල, අප්‍රිය සියල්ල, මධ්‍යස්ථ සියල්ල අත්හරින්න. සියලු ක්‍රියා අතහැරීම, පාදානය කිරීම, ඔය සියල්ල කියන වචනයට ඕ හැම දෙයක්ම අයිති වෙනවා. ඒ සියල්ල අතහරින්න. අතහරින සියල්ලත්, උපාදානය කරන සියල්ලත් අතහරින්න. අතහරින සියල්ල කියලා කියන්නේ අත්හැරීමට සංකේත සාධක ටිකක් එකතු කර ගැනීම. උපාදානය කිරීම කියන්නේ ග්‍රහණය කිරීමට සාධක ටිකක් එකතු කර ගැනීම. සාධක සියල්ල අතහරින්න. අපේ ස්වාමීන් වහන්සේලා භාවනා හැටියට උගන්වන එක අර ක්‍රමවේදේ වැරදි. සාධක තියාගෙන කරුණු අතහරිනවා, දේපල අතහරිනවා, වස්තු අතහරිනවා. සාධක ඇතුව සාධකේ තමන් ළඟ තියෙනවා. හේතු නොදක්වා අතහරින්න. මේක අහේතුක වාදයක්වත් හේතුවාදයක්වත් නෙමෙයි. ඒ නිසා තමයි මේකට තථාගත ධර්මය කියලා කියන්නේ. මොළේට නිදහසක් දෙන්න, මනසට නිදහසක් දෙන්න, ඇසකන නාසය නිදහස් කරන්න. ඒකට තමයි කියන්නේ සංවරෝ කියලා කියන්නේ ඒකට. ඒකට තමයි ආර්ය සීලය කියලා කියන්නේ. දෘෂ්ටි වලින් තොර සීලය කියලා කියන්නේ ඒක. ඔබ ඔළුව හිර කරගෙන මොනවද? දෘෂ්ටි වලින්, සංකල්ප වලින්, වේදනා වලින්, ආගම් වලින්, ಜಾති වලින්, වර්ග වලින්, කුල වලින්, පක්ෂපාත වලින් ඔළුව හිර වෙලා. සියල්ල නිරෝධ කරන්න. සියල්ල කියන වචනය ශාල ගැඹුරක් තියෙනවා. සියල්ල යන විට ඒ සියල්ල යන වචනේද නිරෝධ කළ යුතුයි. සියල්ල කියන වචනේ අල්ලගත්තොත් මොකද වෙන්නේ? අනිත් හැමදේම නිරෝධ වෙයි, සියල්ල කියන එක නතර වෙයි. සියල්ල කියන වචනේද ඇතුළු නිරෝධ කළ යුතුයි. සියල්ල නිරෝධ කළ යුතුයි. ඒ වහා අවබෝධ කරගන්න, ඒ වහා දකින්න. ඒ තමයි බැඳීම් විරහිත සැනසීම ඇති, නිවීම ඇති ස්ථානය. දස දිසාවෙන් කිසි තැනක පිහිටා නැති, බාහිර හෝ අධ්‍යාත්මික හෝ ලෝකයේ කිසිම තැනකින් පෙන්විය නොහැකි එකම එක ලෝකෝත්තර ධර්මතාවය, ලෝකයෙන් එතර වූ ධර්මතාවය, ලෝකයට සමාන නො වූ ධර්මතාවය, ඉන්ද්‍රයන්ට සමාන නො වූ, ග්‍රහණය නොවන්නා වූ ධර්මතාවය. එයත් දෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න, ඒ ගැඹුරින් ඥාන දර්ශනය කරගන්න. මේ මොහොතේම ඔයේ තරම් නොවටිනා හට්ටි වලම් මුට්ටි කලගෙඩි කොට්ට පැදුරු ටික අතහැරලා දාන්න. තවසර කීපයකින් කුණු වී පස් වී යන සියල්ල අතහැරලා දාන්න. ඒවට අගයක් නොදෙන්න. මනසින් බෙදන්නේ නැතුව දකින්න. හැබැයි පුජ්‍යලයට නම් ඔය වැඩේ බාර ගන්න බෑ. තමා ළඟ තියෙන පුජ්‍යලත්වයට ඔය වැඩේ ඔය කොන්ත්‍රාත්තුව බාර ගන්න බෑ. පුජ්‍යලය බලන්නෙම බෙදලා. හැම තිස්සෙම පුජ්‍යලය බලන්න බෙදලා. අත්වාදයෙන් පරවාදයෙන් බෙදනවා. තාගමක හිටියොත් ආගමට අනුව බෙදලා බලනවා. ජාතික හිටියොත් ජාතියට අනුව බෙදලා බලනවා. එහෙම නැත්නම් පුජ්‍යල මතවාදයෙන් බෙදලා බලනවා. අත්වාදයෙන් පරවාදයෙන් බෙදනවා. බෙදන්නේ නැතුව බලන්න. කාටද මේ බෙදන්නේ නැතුව බලන්න පුළුවන්? ආර්ය ශ්‍රාවකයෙකුට. ඒ ආර්ය ශ්‍රාවකයෙකුගේ පුහුණුව තමයි ඔබ ලබන්නේ. ඔබට තවමත් නොතේරෙනවා නම් අත්හැරීමට කාරණයක් නෙමෙයි ඒක. තවත් වීරිය වැඩි වීමට කාරණයක්. ඔබට තවමත් නොතේරෙනවා නම් ඔබ තව තවත් ප්‍රඥාව වැඩි යුතු, වීරිය වැඩි යුතු, කැපවීම කළ යුතු කාරණයක්. කැප වෙන්න. සමහර වෙලාවට අර පටු බුද්ධියෙන් කම්මැලි දර්ශනයෙන් හිතනවා මුකුත් කරන්න හොඳ නැහැ, එහෙනම් මේක විමසන්නත් හොඳ නැහැ කියලා හිතන්න එපා. මේ කියන කරුණු ගැඹුරින් විමසන්න. ගැඹුරින් විමසන්න. ඇයි විමසන්නේ? අවබෝධ වෙනතුරු. ඒගොඩ වෙනතුරු ඔරුව පදින්න ඕන. හැබැයි ඒක ඔරුවක් කරගන්න. පිරිසිදු කරනවායි කියලා කියන්නේ යම්කිසි පිරිසිදු කිරීමට රෙදි කැබැල්ලක් අරගෙන ඒ රෙදි කැබැල්ලෙන් අර මේසය පවිත්‍ර කරනවා. එතකොට අපි දන්නවා ඒ රෙදි කැබැල්ලේ කුණු ගෑවෙනවා කියලා. රෙදි කැබැල්ලේ කුණු ගෑවෙන බව දැන දැන රෙදි කැබැල්ලෙන් මේසය පිස්සදමනවා. අවසානයේ අපි රෙදි කැබැල්ල අරන් තියාගන්න නෙමෙයි කල්පනා කරන්නේ, ඒක සෝදා ඉවතට දමන්න. එහෙම නැත්නම් කඩදාසි කෑල්ලක් නම් ඒ කඩදාසි කෑල්ලත් ඉවතට දාන්න තමයි කඩදාසි කෑල්ල පාවිච්චි කරන්නේ, සර්වියට් එක පාවිච්චි කරන්නේ. ඒ වගේ ඔරුව දාලා යන්න පදින්නේ. විමසුමත් දාලා යන්නයි විමසන්නේ. ඒ ඒ ඒ ඒ මතකේ පමණයි, ඒ ඒ ඥානනේ විතරයි එයා ළඟ තියෙන්න ඕන. එහෙම නැතුව අර නිකම්ම මැටි ගොඩවල් වගේ අහගෙන ඉන්න අයට නිවන් දකින්න බෑ. දැන් සමහර තැන්වල කියන කරුණවල වැරදි අවබෝධයන් වලට ලක් වෙච්ච උදවිය අවුරුදු 15යි 20යි අහනෝ මැටි ගොඩවල්. ඔය කන තියන් ඉඳලා විතරයි විශේෂ ඥානයක් වැඩුනේ නෑ. ඇයි? විමසුම් බුද්ධියකින් බලන්නේ කියන දෙයක් කොහෙ ගියද ආවි කියලා අහපි අහගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නෑ. හොයන්න, අධ්‍යාත්මිකව හොයන්න. හැබැයි මේ 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 රෙදි කැවැල්ල විසි කරන්න හොයන්නේ. මේ සියල්ලගෙන් නිදහස් වෙන්නයි හොයන්නේ. වීරියෙන් සොයන්න. කොච්චර සෙවීමක් කළාද බුදුහාමුදුරුවෝ? බුදුහාමුදුරන්ගේ හිස හත් කඩකර පැලෙන්න වගේ දැනුණා. සිද්ධාර්ථ කුමාරය හිතුවා නෑ හත් කඩකර පල්ල ගියත් කමන්නෑ, එක්කොම මැරෙනවා නැත්තම් මේක දකිනවා. එහෙම නෙවෙයි වාදී වුණේ. එහෙමයි. එහෙම මිය ගියා නම් ඒත් කරන්න දෙයක් නෑ. තවත් පුරුෂයෙක් ලෝකේ මිය ගියා. රාජකුමාරයෙක් ආධ්‍යාත්මික පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා මිය ගියා. එච්චරයි. වෙලාවට එහෙම නොවී වෙනත් විදියකින් අවදි වුණා. එතකොට තමයි ලෝතුරා බුද්ධත්වයේ කියන්නේ. මේක දුර්ලභව පහළ කරපු දෙයක් මටවත් මේ මොනව ඥානවන්තයෙකුටවත් జగතෙකටවත් මේක ලෝකුතුරා බුදුහාමුදුරුව අවදි කරලා නොතිබ්බනම් දකින්න බෑ. කොච්චර ජීවිතේ පා වුණත් මම මේ හැම දෙයකටම ආස නැති වුණත් එහෙම නිවන් දකින්න බෑ. ලෝකයේ ගැන කලකිරීමක් ඇති වුණයි කියලා නිවන් දකින්න බෑ. මේ ලෝකයේ හැම දෙයක්ම කුණු වෙනවයි කියලා දැනගත්තා කියලා නිවන් දකින්න බෑ. හර මුළු අධ්‍යාත්මයම එපයි කියලා හිතුණත් නිවන් දකින්න බෑ. ඒ විශිෂ්ට ධර්මය, ඒ විශිෂ්ට ඥානනය, ඒ ගුණය අපිට කාන්දු වෙන්න ඕන. මොකද මිනිස්යා ළඟ තියෙන චින්තනයේ ඉක්මවා යන්නට සමර්ථ නැහැ. ඇස ඉක්මවා දකින්නට සමර්ථ නැහැ. සිත ඉක්මවා දකින්නට විඳින්නට සමර්ථ නැහැ. ඉතින් කොහොමද දකින්නේ? ලේයද මස්නහර දිය වෙලා යනකම් ගහක් යට හිටියත් ඉන්ද්‍රයන් තුලම රැඳෙනවා මිසක් කුහුඹුවාර කෝප් එක වටේට දුවනවා, කට වටේට රවුමට දුවන එකම තැන. සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල කාලය තුල අපේ ඔරලෝසු කට්ට දුවන්නේත් එහෙමනේ නේ. ඔරලෝසු කට්ට වටේනේ අපිත් දුවන්නේ පැය 24. දීපාන්දරින් දුවනවා, ආයි හවස ගෙදර එනවා, ආයි නිදා ගන්නවා, ආයි දීපාන්දරින් දුවනවා, ආයි හවස ගෙදර එනවා, ආයි නිදා ගන්නවා, ආයි දුවනවා. ලොකු ගමනක් යනවායි කියලා අපි හිතාගෙන ඉන්න බලනකොට මේ පැය 24ක් වටේ දුවනවා. ඒ නිසා මේ විශිෂ්ට ඥානයේ අවදි කරපු නිසා ඒ දායාදේ අපිට ලැබුණ මේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය 2558ක් සිහිපත් කරන මේ මොහොතේදී අපි ලබන්න ඕන, දකින්න ඕන. ඒ බුදුහාමුදුරුව මේක ලෝකෙට දෙන්න ගිහිල්ලා විඳපු දුක් ගැහැට පුදුමයි. අප්‍රමාණයි. අවසාන කාලයේදී මොනම හේතුවකින් දන්නේ අර චුන්ද කර්මාර පුත්‍රයාගේ ආහාරය වළඳලා බුදුහාමුදුරුව කියනෝ මේක බුදුහාමුදුරුවන්ටම විතරක් ජීර්ණේ වෙයි, වෙන කෙනෙකුට මේක දෙන්න එපා. එවලෙම කියනෝ මේක වළලාලා ඉන්න කියලා. ඒ ආහාර ටික වළලාලා ඉන්න කියනවා. ඒක ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. ඒක වෙනම කාරණයක්. එහෙමයි මේ රාජකුමාරයෙකුට වෙච්ච දේ මේ ලෝකේ අපූර්වත්වයේ දහමක් සත්‍යයක් කියන්න යෑමේදී දුෂ්ට කූර මිනිස්සුන්ගේ තුලින් ඒකම තමයි ජේසුස් වහන්සේටත් උනේ. එහෙමයි નિરાයුදව තමන්ගේ චින්තනය අදහස ප්‍රකාශ කළා විවෘතව. ඒ අවියක්වත් ජීවිතේ රටින් ඔසගත නැති උත්තමයටත් අර හිවිහැර අර විදියට කළා. එහෙම කරනවද කූර නොවන මිනිස්සු? කතා කළා පමණින්, අදහස ප්‍රකාශ කළා පමණින් ඒ විදියට එහෙම කරනවා. එහෙම කරනවා. ඒ හැටි තමන්ගේ බල තණ්හාව වෙනුවෙන්, බල පරාක්‍රමය වෙනුවෙන් එහෙම කරනවා. වරදක් කරන්න ඕනේ. තමන්ගේ වටපිටාවට හානියක් වෙයි කියලා හිතනොත් එහෙම මොකද කරන්නේ? ඒක තමයි කුරිරු මිනිස්සුන්ගේ සමාජයේ ස්වභාවය. ඒ නිසා පඬිවරු ඉන්නකම්, පඬිතෙවරු ඉන්නකම්, ශ්‍රද්ධාව තියෙනකම්, ප්‍රඥාව තියෙනකම් ලෝකේ ධර්මයේ තියේ. ඒ අයගේ නැගී සිටීම තියෙනකම් ධර්මයේ තියේ. එහෙම නැති කලක ධර්මයේ ලෝකේ නැහැ. කුරිරු මිනිස්සු පමණයි ඉතුරු වෙන්නේ. එකිනෙකාට කා කොටා ගන්නා වූ මිනිස්සු පමණයි. වහ අවබෝධ කරගන්න. ඔයිට වඩා වෙරවීරිය ඇතුව ධර්මයේ දිහා බලන්න. ඔයිට වඩා ප්‍රබුද්ධව ධර්මයේ දිහා බලන්න. ඔයිට වඩා විනිවිද භාවයකින් ධර්මයේ දිහා බලන්න. දැනට ඔබට හසු වෙන්නේ නැත්නම් තා පොඩ්ඩක් අපි උඩ පැනලා බලන්න වෙනවා. උස ගිහිල්ලා බලන්න වෙනවා. දැන් උඩ තියෙන අඹ ගෙඩියක් කඩා ගන්න බැරි වෙනකොට අපි පුටුවක් තියලා බලනවා කඩන්න පුළුවන්ද කියලා. කෙක්ක දිග මදි වෙනකොට. ඒකත් බැරි වෙනවනම් ඉනිමක ගෙනල්ලා තියලා බලනවා මේකට නැගලා කඩන්න පුළුවන්ද කියලා. එතකොට නොහැකියාව ඇති වෙන හැම මොහොත තව තවත් තීව්‍ර කරලා ශක්තිමත් කරන බලන. ඒ වගේ තමයි ධර්මයේ කරාත් එළඹෙන්න ඕන වීරයෙන්. තමා දිහා නොබැලීමනේ ඔය තියෙන්නේ. කොච්චර කිව්වත් බලන්නේ තමා විසින් වෙනත් දෙයක්. හැම තිස්සෙම කියන්නේ අපි තමා දිහා බලන්න කියලා. බලනකොට මෙයා වෙන දෙයක් දිහා බලලා තියෙන්නේ. ඔක තේරුම් ගන්න. දැන් ඇස දිහා බලන්න කිව්වට ඒක තේරෙන්නේ නැහැ නේද? දැන් මේ ප්‍රායෝගික මස් ඇස් දිහා වුණත් Tamanටම බලන්න කිව්වොත් ඒක නිකම් තේරෙන්නේ නැති වගේ ප්‍රශ්නයක් නේනේ. කොහොමද මම මගේ ඇස් දෙක දිහා බලන්නේ? ඒ වගේම තමයි මමත් ඒ දිහා බලන එක. අසීරු කාරණේ. හැබැයි ළඟ තියෙන්නේ. ළඟ තියෙන්නේ දකින්න බෑ. මොකද මමත්වයේ ශක්තිය නෑ මමත්වයේ දිහා බලන්න. ඒ නිසා මායයට බෑ බුදුහාමුදුරුවෝ පෙන්නන්න. ඇසට බෑ ඇස පෙන්වන්න. හැබැයි විශිෂ්ට ඥානයෙන් කෙසේ හෝ තමන් තමා දෙස බැලිය යුතුයි. තමන් දෙස බලන්නට නම් තමා කියන මල්ලේ තියෙන සංඥා අතහරින්න ඕන. රූප අතහරින්න ඕන, වේදනා අතහරින්න ඕන, සංකාර විඥාන අතහරින්න ඕන. ඒවයි විශ්වාසයේ තියාගෙන යන තාක්කල් බුදුහාමුදුරුව පේන්නේ නැහැ. බුදුහාමුදුරුව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යම් තැනක නැද්ද එතන තමයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. අතීතය හා අනාගතය වර්තමානයේ කියන තුන් කාලේ යම් තැනක නැද්ද එතන තමයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. අඳුරත් ආලෝකයත් යම් තැනක නැද්ද එතනයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. නিত্য සුඛ ආත්ම යම් තැනක නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් තැනක නැද්ද? අන්න එතනයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. අපි මේ ගන්නේ අනිත්‍යයි කියලා ගන්නේ මේ බෞද්ධයෝ පුහුදුන් අය වැරදි තැනක්. තවත් නිට්ටයක්. අනිත්‍යයට යංගිසි නිගමනයක් දීලා උපාදානයක් කරනවා. ඈ අනිත්‍යයට නිගමනයක් දීලා උපාදානයක් කළාම ඒක අනිත්‍ය වෙනවද? ඒක අනිත්‍ය වෙන්නේ අනිත්‍ය නිත්‍ය කරගත්ත වෙනවා. දුක නම් ඒක අතහරින්න තියෙන දෙයක්. අපි දුක උපාදානය කරන්න පුරුදු කරනවා. අපේ හාමුදුරුවෝ මේක දුකයි මේක දුකයි මේක දුකයි පින්නතුනි කියලා හිතන්න කියනවා. එතකොට දුක උපාදානය කරනවා. එතකොට මනුස්සෙ නෙවෙයිද? ඈ අසුභ භාවනාව. ඒ කියන්නේ සුභක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අසුභයටම යනවා මනුස්සෙ. අනිත්‍ය භාවිතා කරන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. පළවෙනි මාර්ගඥානයෙන් පස්සේ තමයි අනිත්‍ය භාවිතා කරන්න පුළුවන්. එයා තමයි අනිත්‍ය අඳුනන්නේ. ඉන් මෙහා අය අනිත්‍ය අඳුනන්නේ නැහැ. ඒ අය අනිත්‍ය කියලා සංකල්පනය කරලා තියෙන්නේ යම්කිසි නিত্যතාවයකට. අනිත්‍යයි කියලා නිර්මාණය කරලා යම්කිසි නিত্যතාවයක්. යම්කිසි ස්වરૂපයක්. ඒ පදනම ඒ සංකල්පය තමයි වුන් අනිත්‍යයි කියලා හිතාගෙන වඩන්නේ. ඒ සානිත්‍ය භාවිතාවට එන්න නම් පළවෙනි සත්‍ය අවබෝධයට වෙන්න ඕන. පුජ්‍යලත්වයේ අභිවාන්න ඕන. ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා වූ ඒ උදාරතර දැක්ම ඇති වෙන්න ඕන. මේක තේරුම් ගන්න පුළුවන්ද? ඇත්තටම බෑ. පුජ්‍යලේකට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රියෙකුටවත් පුරුෂයෙකුටවත් මේක තේරුම් ගන්න බෑ. මේක ස්ත්‍රීත් නොවන පුරුෂයොත් නොවන නපුරුෂකත් නොවන අයට තියෙන දහම. ඒ නිසා ස්ත්‍රීන් කලබල වෙන්න එපා, පුරුෂයොත් කලබල වෙන්න එපා, නපුසකයත් කලබල වෙන්න එපා. මොකද මේක අර භාවාත්මක ගුණේ අභිභවා ගියපු ධර්මයක්. ඒක භව නිරෝධෝ, ජාති නිරෝධෝ, ජරා මරණ නිරෝධෝ. සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ. මොනවත් රෝධ කරගන්න කිව්වේ නැහැ, ඒව ග්‍රහණය කරන්න කියලා කිව්වේ නැහැ. ඒ නිසාවෙන් සබ්බේ සංඛාරා නිච්චා, සියලු සකස් වන දේවල් නියම කරගන්නේ නැහැ. අධ්‍යාත්මික වශයෙන් කිසිම සකස් කිරීමක් නිගමනයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒක තමයි අනිත්‍යකයන්. මේ අනිත්‍ය වරදවා ගත් එකම තමයි ශ්‍රී ලංකාවේ විශේෂයෙන් බෞද්ධයන්ගේ විනාශයේ හේතුව. අනිත්‍ය කියන වචනයට මේ පාළි ශබ්දකෝෂයේම තියෙනවා. නියම කර නොගැනීම, අල්ලා නොගැනීම කියලයි කියන්නේ අනිත්‍ය කියලා. පාළි ශබ්දකෝෂයේම තියෙන එහෙමයි. මේ අපේ අයනේ මේක වැරදි නිර්වචන ටිකක් දීලා තියෙන. නිත්‍ය කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ අනිත්‍ය. මොනම හරි විදියකින් දෙයක් ග්‍රහණය කරනවා නම් එතන අනිත්‍ය තියෙනවද? නැහැ. එතන තියෙන නිට්ටය. පිළිකුලෙන් වේවා, ප්‍රසාදයෙන් වේවා, මධ්‍යස්තව වේවා, ග්‍රහණයක් වෙනවා නම් එතන තියෙන්නේ නිට්ටය. ග්‍රහණය නොවේද කිසිවක්? ඒ කියන්නේ මම විසින් ග්‍රහණය නොකරනවයි කියන තැන නෙමෙයි. මෙතන මේ පෙන්නන අනිත්‍ය සුවිශේෂ ලක්ෂණය තමයි මම ග්‍රහණය නොකිරීම. මම විසින් ග්‍රහණය නොකිරීම කියන තත්වයනේ ඔය නිකලස් තත්වයේ ආසා නැති තත්වයේ හරේ මේ කියලා කියන්නේ. මේ කවුද ආස නැත්තේ? මම ආස නැහැ. ඒ කියන්නේ මම කියන කෙනා ග්‍රහණය වෙලා එයා තීන්දුවක් අරගෙන තීරණයක් අරගෙන මේවයි නොඇලී සිටින්න ඕන කියන පදනම ශක්තිමත් කරනවා එයා තුළ. ඒ තමයි මම ග්‍රහණය නොකිරීම, මම සිල්වත් වීම, මම ගුණවත් වීම, මම කරන භාවනාව. මේක එහෙම නෙමෙයි. මම සිල්වත් වීම නෙමෙයි, මම නැති කර ගැනීම. ඈ මම ගුණවත් වීම නෙමෙයි, මම කියන එක නැති කර ගැනීම. ඈ මම භාවනා කරනව නෙමෙයි, මම නැති කර ගැනීම. එයයි ලෝතර බුදු පියාණන් වහන්සේගේ මේ විශිෂ්ට ධර්මය. එයයි අවදි කරු විශිෂ්ට ධර්මය. අපි ඔළුව කඩාගෙන ලොකු දුකක් වෙන්න, අපි මේ අද සරලව කිව්වට මේක මේ தත්වයටපත් වෙන්න අපේ ඔළුව කම්මලක් කරගත්තා. ඒක දකින්නතුරු පිට අතහැරියේ නෑ. අපිත් කාටවත් දෙවිනි වෙන කෙනෙක් නෙමෙයිනි. ලෝකේ මිනිස්සෙක් විසින් කළ හැකි දෙයක්, කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන් කියන වීරයත් තිබුණ නිසා අත්හැරී නෑ. අත් නොහරින බලය තිබුණා. මේ ධර්මය නොදත් සියලු දෙනාම කාන්තාවෝ. ඇයි කාන්තාවෝ කියලා කියන්නේ? කාන්දම කියන එකනේ. කොච්චර හරි ඇලෙනවා, කොච්චර හරි ඇලෙනවා, කොච්චර හරි ඇලෙනවා. ධර්මයේ නොදත් සියලු දෙනාම කාන්තාවෝ, ස්ත්‍රීන් වේවා පුරුෂයෝ වේවා. ධර්මයේ දැක්කොත් එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා එයා කාන්තාවක් නෙමෙයි, අෂ්ට පුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුජ්‍යලේ බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් සමස්ත ලෝකයේම ඉන්නේ කාන්තාවෝ. ඇලෙන සුළු කාන්දමක් සහිත මනසක් තියෙන කෙනා. කාන්තාවක් වෙලා තව දුරටත් ඉන්නවද? එහෙම නැත්නම් අර බුදුහාමුදුරුවන්ගේ කෙනෙක් බවට එක දිගට ධර්ම ශ්‍රවණය කරන්න. අර හට්ටි මුට්ටි ගෙවල් දොරවල් දරුවෝ මල්ලෝ දුවාල මුණු පුරාල ටිකක් ඈතට දාන. ඒගොල්ලොන්ගේ වැඩ ඒගොල්ලෝ කරගන්නවා. ඕගොල්ලෝ අද මැරුණා. නිකන් බොරුවට පැනලා ඕවා කරන්න යන්න එපා. ඕගොල්ලෝ අද මැරුණොත් එහෙම හට් ඇටැක් එකක් හැදිලා ඒගොල්ලෝ අනේ කියලා කරගන්න බැරුව මහපාරට බහිනවද? ආගේට කරගෙන ජීවත් වෙන. ඊට වඩා හොඳට බය වෙන්න එපා. මන් නැතුව මේගොල්ලන්ට මොකක්ක කරගන්න බෑ කියලා. ඒ නිසා තමන්ගේ ගමන් මඟ තමන් හදා ගන්න. ඒක තමන්ගේ කාර්යයක්. අත්තාහි අත්නෝනාතෝ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නව, මට ධනෙ තියෙනවා. ඉති බාලෝ මෝඩ මිනිස්සෝ බාලයෝ විහඤ්ඤති හිතනවා. අත්තාහි අත්නෝනත්ති තමන්ගේ ශරීරයවත් තමන්ගේ තමන්ට පිහිට නැහැ. ඒ නිසා තමාව තමන් පිළිසරණ කරගෙන වහාම සත්‍ය හා අසත්‍ය ඉක්ම වූ සත්‍ය අවබෝධය කරගන්න ඕන. සත්‍ය පවතින්නේ සත්‍ය හා අසත්‍ය ඉක්ම වූ තැනයි. මේ ලෝකේ සත්‍යයි කියලා එකක් නැහැනේ. මේ මිනිස්සුමනේ නිගමනය කරන්නේ මේක සත්‍යයි කියලා. ඒක සත්‍යයි කියලා නිගමනය කරාම ඒක සත්‍ය වෙනවා. මේක හොඳ වැඩක් කියලා නිගමනය කරාම ඒක හොඳ වැඩක් වෙනවා. මේක නරක වැඩක් කියලා නිගමනය කරාම ඒක නරක වැඩක් වෙනවා. දැන් හාමුදුරුවන්ට රැට කන එක නරක වැඩක් කියලා නිගමනය කරපු නිසා අපේ දායක දත් මිටි කනව හවස කනව දැක්කොත් එහෙම හාමුදුරුවෝ. එතකොට අර මේ වෙන ආගමක කෙනෙක් හරකෙක් මරුවත් ආයෙකට කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආගම හැටියට ඒක මරන්න පුළුවන්. කියලා කියනවා. හාමුදුරු කෙනෙක් ඇහුවොත් එහෙම දත් මිටි කන්න. ඇයි? ඒ නිගමනය කළොත් ඒක නරකයි කියලා ඒක නරකයි. ආයි දෙන්නේ. එතකොට මේ ලෝකේ සත්‍ය අසත්‍ය දෙකම ලොකු අසත්‍යතාවයක පවතින්නේ. ආත්ම සංවේදීව මානව හිතවාදී ක්‍රමවේදයකට බැලුවාම පේන හරි වැරදි ටිකක් වෙනම තියෙනවා. ඒකට තථාගත දර්ශනය කියලා කියන්නේ. එතකොට හැම දෙයක්ම හරි වෙනවයි හැම දෙයක්ම වැරදි වෙනවයි කියලා නේ. එතන ස්වභාවයට අනුව ඒක හරිත් වෙනව වැරදිත් වෙනව. දැන් දවසක් අහනවා මේ මට කෝල් එකක් දීලා ස්වාමීන් වහන්සේ අපිත් එක්ක බොහෝ කාලයක් අවුරුදු 10ක් විතර හිටපු බල්ලා පිළිකාවක් හැදුනා. එයාට බෙහෙත් කළා. දැන් බෙහෙත් කර කර ඉන්නවා. දැන් මාස 6-7ක් තිස්සේ එයා හොඳටම දිරලා එයාට කන්න බෑ. ඉතින් අපි අර බල්ලා මැරෙන්න එන්න තක් ගස්සවන්න කියලා කල්පනා කරනවලු. ඉතින් අපෙන් අහනවා මේ එන්නත ගස්සවන්නද එපාද කියලා. දැන් නිකන් ඉඳලා අපි නිකන් පවුපුරව ගන්න මේ ටෙලිෆෝන් එකෙන් පවුපුරවනවා අපිට. දැන් අපින් අහලා අපි account එකට දාන්න හදන්නේ ආමුදුරු කිව්ව නිසා ගැහුවා. පුදුම වැඩක්. එතකොට මේගොල්ලෝ මේක කරන්න හදන්නේ බල්ලගේ යහපත උදෙසා. බල්ලට තියෙන ආදරේ වැඩිවම උදෙසා. ඉතින් එතෙන්දි කොහොමද ඔක පව පින මැනගන්නේ? දැන් මං කිව්වා මිනිස්සෙක් ගෙන්නම් අවසර ගන්න පුළුවන්, අස්සනක් ගන්න පුළුවන්. එතකොට ආගේ account එකට ඒක වැටෙන්නේ නැහැ. එයා සිය කැමැත්තෙන් එයා අවසර ඉල්ලලා තියෙන්නේ. අර ලෝකේ කට්ටිය විවිධ හේතු කරන කොටගෙන සියදී හානි කරගන්න උසාවියෙන් අවසර ගන්නෙ සිය කැමැත්තෙන්. මං කෝ ඉතින් සතාට ගෙන් ඒක ගන්න බෑ වාට. සබා කැමති වෙනවද නැද්ද කියලා වාට තීරණය කරන්න බෑ. ඒක ආගේ තීරණේ බවට පත් වෙනවා. ඒසයි යම් කිසි කම්පන වේගයක් ඔබට පෙන්눔 කරනවා නම් ඔබ ඒ දෙය නොකළ යුතුයි. ඒකයි. ඒක හේතුව. ඒ ආත්ම සංවේදී ධර්මය කියන්න බෑනේ. සමහර අය ලෙඩ ඇඳේ හිටියත් මොනෝ වෙලා හිටියත් ඉන්න කැමති අය ඉන්නෝනේ නේ. කලාතුරකින් කට්ටිය ඉතින් වේලාසනෙම ටිකක් අරින් මේක කියනකොට දැන් නම් මලාට කමක් නැහැ කියලා අර අතහැරලා දානවා. අතහැරලා දැම්ම ගමන් ඉතින් අරගෙන යනවා. එයා අල්ලගෙන ඉන්නකන් තමයි ඉන්නේ. ජීවත් වෙන්නේ යංගිසි මේ සාධකයක් තියෙන ඕන මිනිස්සෙකුට. දැන් ධර්ම අවබෝධය කර ගැනීම කියන එක සාධකයක් කරගන්න. මට ධර්ම අවබෝධය කරගන්න මං ජීවත් වෙන්න ඕන. ඒක සාධකයක් කරගන්න. ඊට පස්සේ ධර්ම අවබෝධය වුණොත් මේ දියුණු කරගන්න මං ජීවත් වෙන්න ඕන. ඒක දියුණු වුණොත් මේක මං අනිත් අයට බෙදලා හදලා දෙන්න, ඒවට උදව් කතාව කරන්න මං ජීවත් වෙන්න ඕන. එහෙමත් ගිහිල්ලා ඉතින් ජීවත් වෙන්න බැරි කාලයක් එනවනේ ඕනම කෙනෙකුට නේද? 80 පයින්කොට 90 පයින්කොට ජඩබිරි ගානකොට ටයර් එකක් ගෙවිලා ගියා වගේ මේක ඉවත් කරන්න වෙන කාලයක් ඇති වෙනවා. කැනස් පෑදිලා මේ යන්න බෑ. ටයර් එක පුපුරා යන්න කිට්ටු. එතකොට ඉතින් දැන් තේරුම් කරගන්න ඕන දැන් මේක හබල් ගහලා ඉස්සරහට ගෙනියන්න බැරි අතාරින්න ඕන එකක් කියලා. එතකොට අතාරලා දාන එක එක වෙනම කතා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු වයසට ගිහිල්ලා මැරෙන එක නෙමෙයි. මිනිස්සු තරුණ කාලෙත් මැරිලා ජීවත් වෙන එකයි ප්‍රශ්නේ. ජීවත් වෙලත් මැරිලා ජීවත් වෙන එකයි ප්‍රශ්නේ. අවිද්‍යාව තුළ ජීවත් වෙන මනුස්සය මැරිච්ච මිනිහෙක් හා සමානයි. තනිකර නිස්කාරණ සිතුවිලි පද්ධතියක්, නිස්කාරණ කතාබහ, නිස්කාරණ ජීවිතයක් තියෙන මලවුන් වැනි ජීවිතයක්. මලවුන් වැනි කියලා කිව්වේ ඒකයි. මේ ලෝකයේ කෝටි 800 මං හිතන්නේ 100,000 විතර ඇති ඕන ජීවත් වෙන මිනිස්සු. අනිත් ඔක්කොම මැරිච්ච මිනිස්සු මලමිනි. හොල්මා අවතාර. ඒ මරණයෙන් නැගිටින්න ඕන. මරණයෙන් නැගිට්ටොත් අමරණීය. අමරණීය කෙනෙක් හැටියට සසර යන්න පුළුවන්. දැන් බෝසත්වරු අමරණීය කෙනෙක් හැටියට සසර ආවා. සමහර අය බයයි නිවන් දකින්න. මොකද මෙතනින් ඉවර වෙයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන මේක ඇතුලේ ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා ලබන පාර මම වෙලා උපදින්න. ඒ ගියත් ඒ මම නෙමෙයි. දැන් සමහර අය හිතන මේ මට ඉඩමක් තියෙනවා කියලා. මට ඉඩමක් නැහැ. ඒ ඉඩම මගේ කියලා හිතන් ඉන්නවා විතරයි. ඔය විදියට හිතාගෙන උතන කෝටි 100 ගාණක් මලා. ඒ ඔක්කොම මනෝ විකාරය. මේ වගේ ශරීර කූඩු කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු අරගෙන මලා හිතාගත්ත විතරයි, හිතුවිල්ල විතරයි. ඒ සිතුවිල්ලට රැවටීම, ස්වභාවයට රැවටීම, ගත හැකි කිසිවක් නැත. අතහරින්න හෝ අල්ලා ගන්නට කිසිවක් නැත. වෙනස් කරන්නට, විභජනය කරන්නට කිසිවක් නැත. ඉතින් මේ වගේ ධර්මයක් දැනගත්තොත් අපේ පින්වත් කිරිබද්දේට ඥානানন্দ හාමුදුරුව වගේ කොච්චර වටිනවද? අමිතානන්ද හාමුදුරුව වගේ දැනගත්තොත් කොච්චර වටිනවද? මේ රටේ ඉන්න ඔය ප්‍රභු ස්වාමීන් වහන්සේලා දැනගත්තොත් කොච්චර වටිනවද? එතකොට මේ සමාජයේ මෝඩය බවට පත් කරන්නේ නැතුව, තව දුරටත් ඍණාත්මක මිනිස්සු බවට පත් කරන්නේ නැතුව, බෞද්ධ මෝඩය බවට පත් කරන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්. එවැනි උදාර ඥාන දර්ශනයකින් මේ සිංහල ජාතිය බෞද්ධයෝ නැගිටෙවොත් විතරයි අනිත් ආගමිකයෝ සිංහලයා මෝඩයා කියන එක අස් කරගන්නේ. නැත්තම් අස් කරගන්නේ නැහැ. සිංහල බෞද්ධයා ළඟ තියෙන මෝඩ කරුණාවක්, මෝඩ වැඩ ටිකක්. මෝඩ පිංකම් ටික, මෝඩ ඇදහිලි ටික, මෝඩ වන්දනා ටික. අනිත් ආගමිකයෝ ළඟ ඉතින් අහන්නම දෙයක් නැහැ නේ, ඒගොල්ලෝ උප්පත්තික මෝඩයෝනේ. ඒක කියන්නම දෙයක් නැහැ, ඒගොල්ලොත් එහෙමයි. ගල් ගෙඩි කළු ගෙල් නොදකපු දෙයියොන්ට කෑ ගහන සජීවී ලෝකයේ අත් නොවිඳින ප්‍රාර්ථනාවකට හිර වෙලා ලබනාත්මයට සහ දෙයියන්ට ආත්මය උගස් කරපු කුලියට ජීවත් වෙන මිනිස්සු. අනේ මන් දන්නේ මේ සමහර අය කියන කතා මං කියන ඒවා නෙවෙයි. අපි දන්නේ ඇත්තද නැත්තද කියලා බලන්න ඕන. මං ওই වගේ කතා කියන්නේ මොකද හේතුව? ඔයගොල්ලන්ට තරහ ගියොත් එවනේ. ඒස සමහර අය කියන කතා ඕවා. ඔබ කොතනද ඉන්නේ? කොහෙද ඉන්නේ ඔබතුමා? ඇයි අතහරින්න බැරි දේවල් තියෙනවද? ඇයි අතහරින්න බැරි ඒවා බලන්න ආදීනව තා කොච්චර කල් මට අල්ල ගන්න පුළුවන්ද කියලා. තා ගොඩක් කල් අල්ලගෙන බෑවට ඕන. එදාට අතහරින්න වෙන දේ අදම අතහැරලා ක්‍රියා කරන්න පුළුවන්. සම්මුති ක්‍රියාවක් හැටියට ඒක ක්‍රියා කරන්න පුළුවන්. මානසික ස්වභාවයෙන් අතහැරලා අපේ අය හිතන්නේ මේ අතහැරීම කියන එක මේ භෞතික වශයෙන් අතහරින්න ඕන කියලා. එහෙම එකක් නැහැ. මේක මානසික අවිද්‍යාත්මක සංකල්පයයි. ඒක අතහරින්න ඕන. ඒකයි කියන්නේ අර අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. විස ගෙනියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, අල්ලේ තුවාලේ තියෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අපූර්ව නිදර්ශනයක දැක්කුවේ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. තමන්නේ වැරදි දර්ශනයට පාත්‍ර වුණාට පස්සේ ඔය කණ එකේවත් බොන එකේවත් සල්ලි පාවිච්චි කරන එකේවත් ගෙවල් දොරවල් තියෙන එකවත් යාන වාහන තියෙන එකවත් ඒ ඔප්පු දිරප්පු තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. අල්ලේ තුවාලේ නැහැ. හරව විස වෙන්නේ අල්ලේ තුවාලේ තියෙන හැට. එතකොට එයාගේ දොරට අරවට මේවට ආසත්ත වෙලා මලපරීති වෙනවා. ඇයල්ලි දුවාලනේ විස ඇතුල් වෙනවා. එනිසා තමන්ගේ හදවත සනීප වුණාට පස්සේ වඩාත් හොඳට නෝනට මහත්තයට දරුවන්ට සමාජයට නිවස දොර සංවර්ධනයට ඔය ඔක්කොම කටයුතු කරන්න පුළුවන්. ඔය විසාකාව බියුටි කල්චර් කරලා රූපරාජිනියක් වුණෙත් සෝහන් වෙලානේ. මේක මේ එහෙම ඍණාත්මක දහමක් නෙමෙයි. පුදුමයි කියන්නේ මේක ධනාත්මක දහමකුත් නෙමෙයි. මේ ලෝකේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඍණාත්මකත් නොවන ධනාත්මකත් නොවන අන්නේ එකම ධර්මයේ මේ තථාගත ධර්මයේ පමණයි. ඒකද කියන්නේ තථාගත තත්ථාකාරය. තත්ථාකාරය කියන්නේ ඍණාත්මක හෝ ධනාත්මක නෙමෙයි. මේ ඍණාත්මක හා ධනාත්මක දෙය කියලා කියන්නේ පුජ්ජල සංකල්පයක්. පොජන සංකල්ප ඒ තුළ විශාල වශයෙන් මානසික පීඩා විඳිනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු වුණට වඩා උභෝගන දුක් විඳිනවා. ඇලීම් ගැටීම් බහුලයි. ඒත් ඒ ධනාත්මක සංකල්ප ඇතිකර ගැනීමෙන් අර ඍණාත්මක සංකල්පවලට වඩා හොඳ ගතියක් තියෙනවා. එතකොට අර ජවයක් කිටි කැවීමක් ඇති කරලා අවදියක් ඇති කරලා වේගවත් බවක් තමන්ගේ මනසේ හදනවා. හැබැයි ඍණාත්මක සංකල්පයට වඩා ඒක හොඳයි. හැබැයි ඒ ධනාත්මකත් හා ඍණාත්මක සංකල්පයටත් වඩා මේ ආර්ය මාර්ගය හොඳයි. ඊටත් වඩා ඒක හොඳයි. සදහා මැස අවදි කරගන්න. ප්‍රඥා නිරෝධය අවදි කරගන්න. ප්‍රඥා විමුක්තිය ඇති කරගන්න. චේතෝ විමුක්තිය ඇති කරගන්න. ඇස නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, නාසය නිරෝධ කරන්න, දිව නිරෝධ කරන්න, ශරීරය නිරෝධ කරන්න, මන නිරෝධ කරන්න. එහි ඇති උපාදානස්කන්ධේ නිරෝධ කරන්න. රූප නිරෝධ කරන්න, වේදනා නිරෝධ කරන්න, සංඥා නිරෝධ කරන්න, සංඥා සංකාර නිරෝධ කරන්න, විඥාන නිරෝධ කරන්න. දැන් මොනවද කරන්න ඉතිරියේ? අභාවිතා ධම්මා. පුජ්‍යලයක් නැහැ. අර ටික ගැටුනොත් එකට පුජ්‍යලය හැදෙනෝ, ඒ ටික විසිරුවොත් පුජ්‍යලය නැහැ. කාර් එකේ කෑලි ටික ගැලෙව්වොත් කාර් එක නැහැ. කාර් එකේ කෑලි ටික අමනුපු ගමන් කාර් එක. ඔබ දැකලා තියෙනවද අර හමුදාව මේ දක්ෂකම් පෙන්වන්න විනාඩි කීපයක් ඇතුළතද ජිප් එකක් අමුණන එකක් සම්දර්ශනවල කරනවා. අපි බැලුව බැලමට පේන්නේ මේ මේ එන්ජින් නට් කෑලි ඒවා මේ කෑලි කෑලි වලට කලවල 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 පේනවා. අපි කිසි විටක ඒ අවස්ථාවේදී බලලා කියන්නේ නැහැ අර ජිප් එකක් තියෙනවා. ජිප් එක මොන වගේද කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද්ද ජිප් එක වර්ගය කියලාවත් හිතෙන්නේ නැහැ. කාර් එකක්ද දන්නේ නැහැ. ජිප් එකක්ද දන්නේ නැහැ. කෑලි ටිකක් තියෙනවෝ කියලා කියනවා. ඒ විසිරිච්ච ගමන් ජිප් එකක් නැහැ, කාර් එකක් නැහැ, මොකුත් නැහැ. අමනුපු ගමන් ෂා අර තියෙන ජිප් එක. ඒක අපිට අර උදාහරණයට ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක විනාඩි කීපයක් ඇතුළත කරනවා. විනාඩි 10කට අඩු කාලයක් ඇතුළත කරනවා. ඒක තමයි මේ සංස්කාරක ධර්මයන් කට ගැස්ඨණය වෙන තැන මම හැදෙනෝ. විසුරුණු තැන මම නැහැ. හැබැයි මමත්වයේ තුල ඉඳගෙන මෙතන මමෙක් නැහැ කියන සංකල්පයට ආවොත් එහෙම අර මිත්‍යා දෘෂ්ටික ආගම් වල වරද්දවාගෙන කියන කතාව ඒකයි. ඒක ඇත්ත. ඒ ශාස්ත්‍රවරු සමහරලාට කියන්නේ ඇත්තේ මෙතන සතෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, උපදින කෙනෙක් නැහැ, මැරෙන කෙනෙක් නැහැ කියලා කියන්නේ ඇත්තේ මේ පරමාර්ථය වෙන්නත් පුළුවන්. නමුත් වරදවාවට අහගත්තොත් මොකද හිතන්නේ? ආ මේක අම්මෙක් නෑ, තාත්තෙක් නෑ, උපදින කෙනෙක් නෑ, මරණ කෙනෙක් නෑ, ඉරක් නෑ, හඳක් නෑ, මුකුත් නෑ. මේ ඔක්කොම දෙවියෝ ස්වභාවය නිරෝධය නැත්තම් දල ගැලවුම් කරුවා මොනවා හරි කියලා හිතනවා. එතකොට ධර්මයේ වරදවා ගත්තා කියලා කියන්නේ සර්පයාගේ වලිගය අල්ලගත්තා වගේ කියනවා. ඒ ධර්මයේ මේ ධර්ම මේ මිනිස්සුන්ට ඒක හානියට පවතිනවා. දැන් මේ අයත් කවුරු හරි කෙනෙක් තේරන ගත්තොත් මෙතන සතෙක් නෑ, පුජ්‍යලෙක් නෑ කියලා සංකල්පේ අතරමං වුණොත් එයාට පුදුම හානියක් වෙන්නේ. මොකද එයා පෞත් කරනවා, පිනුත් කරනවා, ඔක්කොම කවලමට කරනවා. ඈ එයාට පවක් පිනක් නැතුව යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එයා පටලවාගෙන ජීවිතේ නාස්ති කරගන්නවා. නිසා කවදාවත් ධර්මය වැරදි විදිහට තේරුම් කරගන්න එපා. කිසිවෙක් නොවන තැනින් ඉදිරිපත් වෙනකොට කිසි වෙලාවක ජීවිතේ වරදක් සිදු වෙන්නේ නැහැ. මොකද මම කියන කෙනා ඉදිරිපත් වෙලා කරන තැන තමයි වැරදි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වේදනායතන උපදිනෝ, සංඥා උපදිනෝ, සංඛාර විඥාන උපදිනෝ. හැබැයි මමත්වයෙන් තොරව කවදාවත් මිනිස්සෙක් වරද්දක් කරන්නේ නැහැ. මමත්වයෙන් යුක්තවයි වරදි කරන්නේ. ඒ නිසා තමයි රාතුන්ට විනය පනවන්නේ නැහැ. යම්කිසි ස්වභාවයක් තිබ්බත් බුදුහාමුදුරුවෝ ඒක ස්වභාවයක් කියලා අතහැරලා දානවා. රහතන් වහන්සේ කෙනෙක් ළඟ තිබ්බා මේ වරින් වර ආහාර ගන්න ස්වභාවයක්. එතකොට අනිත් අය කිව්වහම වරින් වර එයා ආහාර ගන්නවා කියලා ඒක වළක්වන්න බුදුහාමුදුරුවෝ මොකුත් කිව්වේ නැහැ. ඒ කිව්වා එයාගේ ඒක සසර පුරුද්ද කිව්වා. ඒක අතහැරලා දානවා. ඒ වළක්වන්න බැරි දේවල් තියෙනවා ජීවිතවලත්. එහෙමයි පුජ්‍යලය ළඟත් එහෙමයි. ඒ සමහර දේවල් ස්වභාවය කියලා අතහරින්න ඕන. පුජ්‍යල චරිතය කියලා අතහරින්න ඕන. ඉතින් මේ ධර්ම කරුණු සියල්ලම අරගෙන පින්නතුන්ගේ ජීවිත ධර්මයෙන් ඒකාලෝක කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි. තෙරුවන් සරණයි.